විසර්ජන පනත් කිටුම්පත 20:21. පරිසර අමාත්‍යාංශයේ ශීර්ෂක 160 වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ශීර්ෂක 161 වනජීවී රැකවරණ අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ශීර්ෂක 424 283 284 සහ 294 සලකා බැලීම පූර්වභාග 10 සිට අවල් 12:30 දක්වාද අප්‍රභාග 1 සිට අප්‍රභාග 5 දක්වාද ආරම්භ කරන කපා හැරීම ජේසි අලවතු වෙන මන්ත්‍රී.
ගරු කථානායකතුමනි, 2021 විසර්ජන පනත් කැටුප්පතෙහි කාර්ක සභා අවස්ථාවේ අද දින විවාදයට ගැනෙන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 160, 161, 424, 283, 284 සහ 294 දරන වැයශීර්ෂයන්ගෙන් සම්ප්‍රදානිකූලව එක් එක් වැඩවිෂයන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූල්‍ය දන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයි මම යෝජනා කරමි. ගරු කථානායකතුමනි, පරිසර හා වනජීවී වන සංරක්ෂණ අමාත්‍යාංශයේ වැයශිෂ්‍යයේ මුලින්ම කතා කරන්න අවස්ථාව ලැබීම මම ඉතාමත් සතුටු කරුණක් හැටියට සලකනවා. විශේෂයෙන් මේ ඉතාමත් වැදගත් අමාත්‍යාංශයක්. ගරු කථානායකතුමනි, මම මුලින්ම මේ වෙලාවේ පරිසරය හා සම්බන්ධ අමාත්‍යතුමා සහ වනජීවී සම්බන්ධ අමාත්‍යතුමා දෙපළම ඉන්න නිසා මම මතක් කරන්න කැමැති ඉතාමත් වැදගත් අපේ අනාගතයේ රඳා පවතින විෂයන් දෙක මේ දෙක. ඉතින් මේකෙදී පරිසරය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය වර්තමානයේ තත්ත්වයට ගැලපෙන ආකාරයෙන් අද අපිට අවශ්‍ය වෙලා තියෙනවා. විශේෂයෙන්ම 2003 එදා රජය පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශයේ යටතේ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරලා තියෙනවා. නමුත් ඒ වෙනකොට අපේ රටේ හිටිය ජනගහනයයි අද ඉන්න ජනගහනය සහ පරිසර පද්ධතීන් අතර තියෙන සමතුලිතතාවයන් ගණනාවක් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා රජයේ හැටියට විශේෂයෙන්ම අද මිලියන 22ක් වැනි ප්‍රමාණයක් අපේ ජනගහනය වර්ධනය වෙලා තියෙන වෙලාවක අදට ගැලපෙන ආකාරයේ ජාතික පරිසර ප්‍රතිපත්තියක් අපි සකස් කර ගත යුතුයි කියන එක මේ සභාවට මම යෝජනා කරන්න කැමැති. විශේෂයෙන් පරිසරය හා සම්බන්ධව කතා කිරීමේදී අපි රටක් හැටියට වගේම ලෝකයක් හැටියටත් අපි එකට මේක සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම මම කරුණු කීපයක් මුලින්ම ඉදිරිපත් කරන්න කැමැති පරිසරය හා සම්බන්ධ ලෝකයේම අද තියෙන තත්ත්වය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අපේ රට ගත්තාම භූ දර්ශනයේ වෘක්ෂලතාද දේශගුණයේද වාසය කළ ජනතාවද සමහන් ලෙස එක් වූ අසාමාන්‍ය සුන්දරත්වකින් හෙබ් මනරම් දිවයිනක් ලෙස අතීතයේදී ශ්‍රී ලංකාව පැවති බැවින් මෙම දිවයින සෙරන්ඩිප් යන අර්ථය නාමයෙන් හඳුන්වනු ලැබීය. විශේෂයෙන්ම මෙම තත්ත්වය ඉකුත් සියවස් කීපය තුළ විශේෂයෙන්ම ඉකුත් දශක කීපය තුළ වෙනස් වෙලා තියෙනවා. මේ වෙනස ඇති කරන ලද්දේ මිනිසුන් විසින්. දැනට ශ්‍රී ලංකාව ජනගහනය මිලියන 22 දක්වා වැඩි වෙමින් පවතී. මේ අනුව ශ්‍රී ලංකාව ලෝකයේ ඉතාම අධික ජන ඝනත්වයක් ඇති රටක් බවට අද මේ වෙනකොට පත් වෙලා තියෙනවා. ලංකාවේ පරිසරය වෙනස් වී ජාතික සම්පත් පදනම අනතුරේ හෙළන ප්‍රබල මූලික සාධකයේ ජනගහනය බවට පත් වෙලා තියෙනවා. සැලකිය හැකි මහජන යාට තම ජීවන රටාව තෝරා ගැනීමට ඇති අයිතිය තහවුරු කරන අතරම සංවර්ධනය වේගවත් කිරීමට දරන ලද ජාතික ප්‍රතිපත්තිය ප්‍රාථමික ස්වාභාවික සම්පත් වන ඉඩම් ජලය වායුගෝලයේ ජෛව සම්පත් සහ ඊට අමතරව ජීවන පරිසරය කෙරෙහි අහිතකර ලෙස බලපා ඇත. පරිසර හානියට හේතු ඉවත් කිරීමට කටයුතු කිරීමේදී සමාජ ආර්ථික දියුණුව අත්‍යවශ්‍ය බව පිළිගන්නා අතර සුරක්ෂා කාර්යය තෝරා සංවර්ධනය කෙටිකාලීන වශයෙන් හොඳ ප්‍රතිඵල ලද හැකි වුවත් දීර්ඝකාලීන වශයෙන් සංවර්ධනයට පාදක වන ස්වාභාවික සම්පත් නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි අයුරින් විශාල විනාශ වීමෙන් සංවර්ධන ක්‍රියාවලියට හානි පමුණුවන බව මෑතදී ක්‍රමෙන් ප්‍රත්‍යක්ෂ වී ඇත. සංවර්ධන ප්‍රශස්ත මට්ටමක රඳවා ගනිමින් එහි තිරසාර බව සුරකිය හැක්කේ ස්වාභාවික ධර්මය සහ ඒ අනුව පවතින ජෛව විද්‍ය ආධාරක පද්ධතිය සුරකිමින් පරිසරය ආරක්ෂා කළොත් පමණි. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම අද මේ පරිසරය සම්බන්ධයෙන් ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන වෙලාවක, එවැගේම මුළු මහත් ලෝකවාසී ජනතාවම විශාල අනතුරකට මුහුණ දෙන අවස්ථාවක්. මේ තත්ත්වය දිගින් දිගටම තිබුණොත් අපි තනි රටක් හැටියට විතරක් නෙමෙයි, රටක් හැටියට විතරක් නෙමෙයි, ලෝකවාසී ජනතාව හැටියටම අපිට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමැති. සබහාදාම අපගේ පැවැත්මට අතිශය වැදගත්ය. සබහාදාම අපගේ ඔක්සිජන් ලබා දෙයි, අපේ කාලගුණේ රටාවන් නියාමනය කරයි, අපේ භෝග පරාගණය කරයි, අප ආහාර හා තන්තු නිෂ්පාදනය කරයි. නමුත් එය විශාල වශයෙන් මිනිස් ක්‍රියාකාරකම් පෘථිවි පෘෂ්ඨයෙන් 75%කට ආසන්න ප්‍රමාණයක් වෙනස් කර ඇති අතර වන සතුන් සහ සබහාදාම මේ වෙනකොට පෘථිවිය මිරිකමින් කවරදාටත් වඩා කුඩා කෝණයකට තමා තිබෙනවා. ජීව විවිධතා පරිසර පද්ධති සේවය පිළිබඳ 2019 ගෝලීය තක්සේරු වාර්තාව අනුව සත්ව ආසාක විශේෂ මිලියනයක් පමණ වඳවීමේ චර්ජනයකට මේ වෙනකොට භාජන වෙලා තියෙනවා. සබහාදාම යථා තත්ත්වයට පත් කිරීම ආරක්ෂා කිරීම සඳහා පරිවර්තනීය වෙනස්කම් සඳහා කාලය එළඹ තිබෙනවා. අප සහ අනෙකුත් සියලුම ජීවි රඳා පවතින පරිසර පද්ධතිවල සෞඛ්‍ය එවැගේම වෙන කවරදාටත් වඩා වේගෙන් පිරෙහෙමින් පවතිනවා. පවතින අතර අපගේ ආර්ථිකයේ ජීවනෝපායන් හා සුරක්ෂිතතාව සෞඛ්‍ය හා ලොව පුරා ජීවන තත්ත්වය කෙරෙහි බලපාලා තියෙනවා. වනාන්තර විනාශය මානව ක්‍රියාකාරම හා දේශගුණික විපාරාශයන් හේතුවෙන් තිරසාර සංවර්ධනය විශාල අභියෝගයක් වන අතර මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවන හා ජීවනෝපායන් කෙරෙහි බලපා ඇත. පෘථිවියේ ජීවන පවත්වා ගැනීම සඳහා වනාන්තර ඉතා වැදගත් වන අතර දේශගුණික විපර්යාසයන් එරෙහි සටනේදී විශාල කාර්යභාරයක් ඉටු කරයි. ඉඩම් ප්‍රසංස්කරණය සහ ආයෝජන කිරීම, ජීවනෝපායන් වැඩිදුණු කිරීම, අවදානම් අවම කිරීම සහ ආර්ථික රැති අවදානම් අවම කිරීම සඳහා ඉතා වැදගත් වෙනවා. අපේ පෘථිවියේ සොපියේ තත්ත්වය විද්‍යාත්මක රෝග මතුවීම සහ වැදගත් කාර්යභාරයන් ඉටු කරයි. එනම් සතුන් සහ මිනිසුන් අතර සම්ප්‍රේක්ෂණය වන රෝග බිඳෙන සුළු පරිසර පද්ධතියක් අප දිගින් දිගටම ආක්‍රමණය කරන විට අපි වන සතුන් සමග වෙන කවදාටත් වඩා වැඩි සම්බන්ධතාවයකට මිනිසුන්ගෙන එනු ලබන අතර වනජීවීන්ගේ රෝගකාරකයන් පසු සම්පත් මිනිසුන්ට ව්‍යාප්ති වීමට ඉඩ සලසා තියෙනවා. ගරු කථානායකතුමනි, මේ හුදෙක්ම ගැසට් විශේෂයෙන්ම මේ තත්ත්වය තුළ මේ රජයේ යම් යම් ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා. ආණ්ඩුව 2020 10 මාසයේ 6 වෙනිදා ගැසට් නිවේදනයක් මගින් ජීව විවිධත්වය සම්බන්ධයෙන් කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කළා තියෙනවා. විශේෂයෙන් මේක හුදෙක්ම ගැසට් නිවේදනයක් බවට ප්‍රායෝගික වශයෙන් සිදුවන සියලු ක්‍රියාකාරකම් ගැසට් නිවේදනයේ පටහැනිව සිදුවන බව මේ අවස්ථාවේදී මතක් කර සිටිමි. එසේම පරිසර අමාත්‍යාංශයේ මෙහෙවර ලෙස තිරසාර ස්වාභාවික සම්පත් කළමනාකරණය තුළින් පරිසර ආරක්ෂණය තහවුරු කර ගනිමින් තිරසාර පරිසර කළමනාකරණය සඳහා නායකත්වය ලබා දීම යන ප්‍රකාශය අද මේ අමාත්‍යාංශය තුළින් ක්‍රියාත්මක වෙනවාද කියන එක ගැන අපිට කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න තියෙනවා. විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, එසේම අද දින අපිට ප්‍රායෝගික ගැටලු ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි රටක් හැටියට අලි මිනිස් ගැටුම බැලුවාම මේක විශාල ප්‍රශ්නයක් බවට අද පත් වෙලා තියෙනවා දීර්ඝ කාලයක් ඉඳලා. අපි උදාහරණයකට ගත්තොත් මම ජීවත් වෙන ප්‍රදේශයේ කුරුණෑගල ප්‍රදේශයේ අපි අවුරුදු ගණනාවක් බැලුවොත් මේ අලි මිනිස් ගැටුම නිසා විශාල ජීවිත ප්‍රමාණයක් හානි වෙලා තියෙනවා. ඒ වගේම අලින් විශාල ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. අපි 2015 ඉඳලා ගත්තොත් වනාලි මරණ 2015 15යි, මිනිස් මරණ 9යි. ඒ වගේ 2016 ගත්තත් හැමදාම මේක 15 ඉඳලා ඉහළට ගිහිල්ලා තියෙනවා මිසක් අඩු වෙලා නැහැ. මිනිස් මරණ වැළුවත් ඒ වාගේ විශාල ප්‍රමාණයක් මේ වෙනකොට අලිස් මිනිස් ගැටුම නිසා විශේෂයෙන්ම මිනිසුන්ගේ ජීවිත විශාල ප්‍රමාණයක් හානි වෙලා තියෙන වගේම අලිත් 400කට වාගේ ප්‍රමාණය වාර්ෂිකව දීවි ශක්තියට පත් වෙන ක්‍රම ගණනාවක් තුලින් අද අපිට ඉතාමත් වටිනා සම්පත් ගණනාවක් අහිමි වෙමින් පවතිනවා. ඉතින් මේ සඳහා අපි ස්ථිරසාර විශේෂයෙන්ම එසේම අලි මිනිස් ගැටුම් ප්‍රමාණවත් පරිදි ක්‍රියාත්මක නොවන බව හඳුනාගත් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපිට කොයි ආණ්ඩුවෙන් වුණත් නිසි ආකාරයෙන් ප්‍රමාණවත් මට්ටමින් ගන්න බැරි වුණා කියන එක තමයි පැහැදිලිවම කියන්නේ. එසේම ශ්‍රී ලංකාවේ වැලි කඳු ලවණ වගුරු වැනි පරිසර පද්ධති පිළිබඳ තවමත් නිසි අධ්‍යයනයක් හා වාර්තා සිදු නොකර තිබීම මත නිසි පරිසර සංරක්ෂණය පිළිබඳ උපාය මාර්ග අනුගමනය කිරීම නොහැකි වී ඇත. මෙම ලෝක සංරක්ෂණ සංගමයේ කාණ්ඩ හා නිර්ණායක භාවිතයෙන් තර්ජන ලක්ව ඇති මිරිදිය මත්ස්‍ය වර්ග ආරක්ෂා කර ගැනීම සඳහා කිසියම් ප්‍රතිපත්තියක් අනුගමනය කළාද? ජාතික රතුදත්ත ලැයිස්තුවේ පක්ෂි ඇගැයීමේදී ලෝක සංරක්ෂණ සංගමයේ උපදෙස් වලට අනුව ක්‍රියාත්මක කළේද යන්න පිළිබඳව අපි සොයා බැලිය යුතුයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ කඩෝලාන පද්ධතියට අද විශාල වශයෙන් තර්ජන ගණනාවක් ඇවිල්ලා තියෙනවා. වනරක්ෂණ දෙපාර්තමේන්තු ආඥා පනත යටතේ වනරක්ෂණ දෙපාර්තමේන්තු විසින් ශ්‍රී ලංකාවේ කඩෝලාන වනාන්තර සුරක්ෂිත කරන්න ඒ වගේම ඒවා ප්‍රකාශයට පත් කළා තිබුණත් ප්‍රමාණවත් වැඩපිළිවෙලක් අනුව මේවා අද ආරක්ෂා කරගන්න කටයුතු කරනවාද කියන එක ගැන අපි සොයා බැලිය යුතුයි. ඒ වගේම ජීව පද්ධති විවිධත්වයේ සාකච්ඡා කිරීම ඉතාම වැදගත් මාතෘකාවක් ලෙස පරාගවාහික සංරක්ෂණය හඳුනාගත හැකි. මේ පිළිබඳ නිසි පරිදි පරාගවාහිකින් හඳුනා ගැනීම එහි ආර්ථික වාසි හඳුනා ගැනීම පිළිබඳව ප්‍රායෝගික හා අධ්‍යාපනික සැලැස්මක් හඳුනාගෙන නොමැති බව මෙහිදී ප්‍රකාශ කළ හැකිය. විශේෂයෙන්ම පාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා දරු කතානායකතුමනි විශේෂයෙන් මෙවැනි වැදගත් කාරණා විශේෂයෙන්ම අපේ රටේ ආර්ථික විශාල වාසි ගණනාවක් ලබා ගත හැකි මෙවැනි කාරණා සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබා දිය යුතුයි කියා මම විශ්වාස කරනවා. අද අපේ පරිසර පද්ධතියේ මුහුණ දී ඇති විශේෂ තත්ත්වයන් ලෙස ආගන්තුක ශාක මගින් ඇතිවන බලපෑම දැන් මේකත් ඉතාමත් භයානක තත්ත්වයක් හැටියට හඳුනාගෙන තියෙනවා. මේ ආගන්තුක ශාක වලින් ඇතැම් අය මේ ශාක ත්‍රස්වාදීන් ලෙසද හඳුන්වනවා. එවැනි ශාක හඳුනාගෙන දැනට පවතින විභවතා ලැයිස්තුව වෙනස්කොට ප්‍රාදේශීය මට්ටමින් හා දිස්ත්‍රික් මට්ටමින් ඵලදායී ක්‍රියාමාර්ගයක් සිදු නොවන බව මේ වෙනකොට අපිට හොයාගන්න තියෙන. ඒ නිසා එවැනි ඒ සම්බන්ධයෙන්ුත් අපි ප්‍රාදේශීය මට්ටමින් මේ සම්බන්ධයෙන් සොයාබලා ක්‍රියාත්මක වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක යුතුයි කියා අපි විශේෂයෙන් මේ වෙලාවේ මතක් කරන්න කැමැතියි. පෙරටත් වඩා ඇතිවන දේශගුණික හා කාලගුණික විපර්යස පුරෝගතනය කළ නොහැකි මට්ටමට ලෝකයේ අනෙකුත් කලාප මෙන්ම ආසියාව තුළද ක්‍රියාත්මක වෙමින් පවතින බව තුළ මේ පිළිබඳ 2016 වසරේදී පාර්ශ්වකින් 21 එකගත්වයෙන් ඇති කරගත් එකගත්වය අනුව කටයුතු කිරීම තුළින් ඒ සඳහා ප්‍රමාණවත් අධීක්ෂණ උපාය මාර්ගයක් ලෙස භාවිතා කළ හැකි ජාතික වශයෙන් යෝග්‍ය දේශගුණික විපර්යාස ආවම කිරීම ක්‍රියාමාර්ග ව්‍යාපෘතියක් පරිසර අමාත්‍යාංශ පැවතුනද එහි වැඩසටහන්වල ප්‍රතිඵල සම්බන්ධයෙන් අපිට සාහිමිකලපත් විය හැකිද කියන එක මේ වෙලාවදී අපි විමසා බැලිය යුතුයි. විශේෂයෙන් කඩුලාන ආරක්ෂා කර ගැනීම සඳහා වූ ජීව වායු භාවිතය පිළිබඳවත් අභ්‍යන්තර මිරිදිය ප්‍රවාහන පිළිබඳවත් සීතාගාර නිර්මාණය කිරීම පිළිබඳවත් ඊයේද දැක්වූ ව්‍යාපෘතියෙන් ක්‍රියාත්මක නොවන බව දැක්විය හැකිය. දේශගුණික විපර්යාස හේතුවෙන් රට තුළ ඇතිවන අවදානම ඵලදායී යැගීමක් නොකිරීමත් ජාතික සංවර්ධන ක්‍රියාවලියෙන් ඇතිවන බලපෑම ප්‍රමාණවත් පරිදි හඳුනා නොගැනීමත් තුළින් කාර්යභාරය නිසි පරිදි ඉටු නොවන බව පැහැදිලිවම මේ වෙලාවේදී මේ ගරු සභාවට මතක් කරනවා. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමගත සම්මුතියෙන්ද ඉදිරිපත් කළ යුතු ඇතැම් වාර්තාමය කරුණු ඇගැමීමට භාජනය කිරීමෙන් ඒවා නිර්දේශ කිරීමේ කාර්යභාරය පිළිබඳව සැලකිය යුතු මට්ටකමින් ක්‍රියාත්මක වන්නේද පිළිබඳව විමසා බැලිය යුතුයි. විශේෂයෙන් මේ සම්බන්ධ ඇති කරගෙන දේශගුණ අරමුදල හා ජාතික බලයත් අධිකාරයේ දේශගුණ විපර්යාස පිළිබඳ විශේෂයෙන් ජනතාව දැනුවත් කිරීම පිළිබඳව සිදුවන්නේද යන්න පිළිබඳ සායිමකට පත්විය නොහැකි බව කනගාටුවෙන් වුණත් ප්‍රකාශ කරන්න ඕනි. ඒ වගේම ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස ආමකර ගැනීම සම්බන්ධයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ අවධානම් හඳුනා ගැනීම හා සමාලෝචනය කිරීම පිළිබඳ නිසි මාර්ගෝපදේශයක් හා සලස්මක් පවතින යන්න අපි මේ වෙලාවේ සොයා බැලිය යුතුයි. කරුකතානායකතුමනි, ශ්‍රී ලංකාවේ නගර විශේෂයෙන්ම මේ වෙනකොට කුරුණෑගල නගරයේ එවැනි නගර ගණනාවක හරිතාගාර වායු ආම කිරීමේ සලස්මක් යෝජනා කර තිබුණත් ඒ ක්‍රියාකාරීත්වය විමසා බැලිය යුතුයි. දේශගුණික විපර්යාස ආවම කර ගැනීම සඳහා දේශගුණික සුහුරු නගර පීටුම් ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලිය යුතුය. ඒ සඳහා අපේ අවධානය තවදුරටත් වැඩි කරලා ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන අපි ලබාගෙන කටයුතු කර යුතුයි කියන එක අපි මේ ගරු සභාවට දැනුම් දෙන්න කැමැති. ප්‍රමාණවත් පරිදි සිදුවනවාද කියන එක අපිට මේ වෙනකොට සැක සහිතව පවතිනවා. විශේෂයෙන්ම පරිසරය හා මනුෂ්‍ය ප්‍රයත්න සඳහා වායු සම්පත් කළමනාකරණය කිරීම අතිශයින්ම වැදගත් වෙනවා. විශේෂයෙන් මෙහිදී ගෘහත්ව වායු කළමනාකරණය පිළිබඳ මාර්ගෝපදේශ සංග්‍රහයක් හඳුන්වා දී ඇතත් ජනතාව ඒ පිළිබඳ අවබෝධයක් ඇතයි කියා විශ්වාස කළ නොහැකි. ගරු කථානායකතුමනි, එසේම ඉන්ධන භාවිතයෙන් හා වාහනවලින් ඇතිවන වායු විමෝචනය පිළිබඳ මීට වඩා පුළුල් ප්‍රතිපත්තියක් රටතුළ තිබිය යුතුයි මගේ හැඟීමයි. එසේම ශබ්ද දූෂණය පාලනය කිරීම සඳහා නව නීති රීති ප්‍රමාණවත් නොවන බව විශේෂයෙන්ම ශබ්ද දූෂණය සඳහා කතා කිරීමේදී අපි දකිනවා. නොයෙකුත් අවස්ථාවලදී විශාල වශයෙන් අනවශ්‍ය ලෙස මේ ශබ්ද දූෂණය අපේ රට තුළ සිදුවෙනවා. මේ සම්බන්ධයෙන් අපි අලුත් නීති රීති සකස් කරලා මේ පරිසර දූෂණය අපි වළක්වා ගත යුතු හැකි කියන එක විශේෂයෙන් මම මේ ගරු සභාවට මතක් කරනවා. විශේෂයෙන් කසලහා කඳු ආරක්ෂිතල වසා දැමීම සඳහා නිසි මාර්ගෝපදේශයක් තම රටතුරා තාමත් ක්‍රියාත්මක වෙනවාද කියන එක, ඒ වගේම පසු සම්පත් සංරක්ෂණය පරිසර සංරක්ෂණය ඉතා වැදගත් අංශය ලෙස හඳුනාගෙන හැකි. විශේෂයෙන් වැලි පස් මැටි පැනීම් බලපත්‍ර ක්‍රමේ තවදුරටත් ගැටලු රැසක් ඇති කර ඇති බව, මේ හේතුවෙන් සමාජ ප්‍රශ්න ගණනාවක් ගොඩනැගී ඇති බව මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනි. ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පැහැදිලි කරන්න ඕනි මේ පස් වැලි ගල් මැටි සම්බන්ධයෙන් කතා කිරීමේදී මම කැමති රජයෙන් දැනගන්න විශේෂයෙන් පරිසර ඇමැතිතුමාගෙන් ඔබතුමාලා බලයට පත් වූ වහාම මේ පස් ගල් හා සම්බන්ධව අපි එහෙම නැත්නම් විශේෂයෙන්ම භූවිද්‍යා පතල් කැණීම් ඒ ඉදිරිපත් කළා තිබුණේ චක්‍රලේඛන ඉවත් කරමින් ඔබතුමාලා රජයේ පත් වුණු වහාම විශේෂයෙන්ම ජනාධිපතිවරණයෙන් පස්සේ මාස ගණනාවක් අවසර දීලා තිබුණා මේවා ප්‍රවාහණය කරන්න බලපත්‍ර නැතුව. ඉතින් මේ තුල කොයිතරම් ප්‍රමාණයක් අපි සමීක්ෂණයක් කරලා තියෙනවද, කොයිතරම් ප්‍රමාණයක් පරිසර හානියක් සිදු වුණාද කියලා. අපි වැලි කියලා ගත්තාම අපේ තියෙන ගංගා වලින් තමයි නිම්නයන් වලින් තමයි වැලි ටික ගන්න. එතකොට ගල් වැලි පස් කියන එක අපිට අවශ්‍ය සංවර්ධන අපි ඒක නැහැ කියන්නේ නැහැ. නමුත් මේ තිබුණු බලපත්‍රක මේ අයින් කරලා ඔබතුමාලා මාස 8ක් විතර මම හිතන්නේ මහමැතිවරණය වෙන කාලේ වෙනකම්ම ඒ සඳහා අවසර දීලා තිබුණා. මේ දීර්ඝ කාලයක් තිබුණ මේ බලපත්‍රක මේ අයින් කළා. ඒ තුලින් අපිට ලැබුණු වාසිය මොකද්ද? ඒ තුලින් අපිට පරිසර හානිය විශාල හානියක් සිදු වුණා කියලා මගේ නම් විශ්වාසෙයි. මොකද මේ ශේත්‍රයේ ඉන්න උදවිය බලපත්‍ර තිබුණත් ඒවත් හොර කරමින් ඒවත් වංචා සහගතල වෙනස් කරමින් පරිසරය විනාශයක් කරා නම් ඔබතුමාලා රජයේ පත් වුණු ගාම ජනාධිපතිවරණයෙන් පස්සේ මේ බලපත්‍ර ඉවත් කිරීම තුළ මොනතරම් විනාශයක් රට තුළ ඇති වුණාද කියන එක ගණනය කරලා තියෙනවාද කියලා මම පරිසර ඇමතිතුමාගෙන් දැනගන්න කැමතියි.
මනේ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කර කාරණය සම්බන්ධව අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. දැනට තිබෙන අපි සමීක්ෂණයකුත් කරගෙන යනවා මේ සම්බන්ධව හානියක් සිදු වුණාද කියලා. පළවෙනියට කිව යුතුයි මේ තීන්දුව ගත්තේ ජනතාවගේ තිබෙන ප්‍රබල ඉල්ලීම සහ පාරිභෝගිකයට නැත්තම් මේ වැලි අවශ්‍යතාවය තිබෙන අයට පහසු මිලට මේක ලබා ගැනීමේ හැකියාව පිළිබඳව ඇත්තටම මිලේ අඩුවීමක් සිද්ධ වුණා. නමුත් මේකේ චක්‍රලේඛනවල ඉතාමත් පැහැදිලිව තිබුණා වැලි ගොඩ දැමීමට අවසර ලබා ගන්න ඕන. ප්‍රවාහණය පමණයි නිදහස් කරලා තිබුණේ. නමුත් ඒකෙන් යම් අනවසර ක්‍රියාවලියක් සිදු වෙලා තිබෙනවා සුළු ප්‍රමාණයක්. ඒක සැලකිල්ලට අරගෙන අද නතර කරලා තිබෙනවා. මේ පිළිබඳව සම්පූර්ණ වාර්තාවක් අපිට දෙන්න පුළුවන්කම තිබෙනවා.
අර කථානායකතුමනි, මෙතුමා මම බොහොම ස්තුතියි ඔබතුමාට මේ කාරණේ සම්බන්ධයෙන් අවධානය යොමු කරාට. නමුත් ඇත්තරම ඔබතුමා දන්නවා දැන් මිල අඩු වීමක් සිදු වුණා කියන එක මම නම් විශ්වාස කරන්නේ නැහැ. මොකද මිල අඩු වුණේ නැහැ. ඇත්තටම සිද්ධ වුණේ
උපක්‍රමය කියන්නේ ප්‍රවාහණයට බලපත්‍ර අතෑරීම නිසා වැලි ලෝඩ් එකකින් රුපියල් 3000ක් අඩු වුණා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ ගේනකොට මග දිගට පොලිසිවලට දීගෙන එන්න තිබුණා. ඒ වගේ විවිධ අයට දෙන්න තිබුණු සල්ලි ටික අඩු කරලා ඊළඟට දෙන්න පටන් ගත්තා. ඒක දැන් ඒ නැවත ආයි බලපත්‍ර ක්‍රමය එක ඇතුල් කරාට පස්සේ ආයි රුපියල් 3000කින් 4000ක් විතර වැලි මිලේ වැඩිවීමක් තියෙනවා.
ගරු කතානායක දෝනි, නමුත් පරිසරය
ඔබ තමයි කාලය අවසානයි.
නෑ මම විනාඩි 20ක් තියෙනවා.
ඒක තමයි 20 දෙන්න ඉවරයි.
පොඩි වෙලාවක් දෙන්න.
20 ඉවරයි. ඒතර අනිත් ඒවා
පොඩි කාරණා කීපයක්
ඉදලා අනිත් උදවියකින් කපන්න වෙනවා.
පොඩි වෙලාවක් දෙන්න අපේ සංවිධායකතුමා.
සංවිධායකතුමා.
ඔව් විශේෂයෙන්ම මේ වෙලාවේ ගරු කතානායක පොඩි වෙලාවක් දෙන්න. මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ ඔබතුමා මොන ආකල්පේ දරුවත්, රජයේ මොන ආකල්පේ දරුවත් ඒ කාර්යයේදී අපේ පරිසරය කියන්නේ ඉතාමත් සංවේදී අපි බලන්න ඕන පරිසරය සම්බන්ධයෙන්. ඉතින් ඔබතුමාලා මේ රජය මේ වනවිට මේ වසර තුල ගත්ත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කටයුතු අපි කතා කිරීමේදී එක කාරණාවක් තමයි ඕක. දැන් පරිසරය සම්බන්ධයෙන් මේ වෙනත් දේවල් වාගේ වාසියට එහෙම නැත්නම් මේ අඩුපාඩු සම්බන්ධයෙන් මේ විදිහට ක්‍රියා කිරීම තුල විශාල විනාශයක් ඒ කාල සීමා තුල ඇති වුණා. ඒ වගේම ගරු කතානායකතුමනි, මේ වෙලාවේ මම මතක් කරන්න ඕනේ මේ සිංහරාජ රක්ෂිතේ මැදින් මේ පාර කැපීම තුල අපි අහන්න කැමති මෙතන ඉන්න අපේ පරිසර ඇමතුමා. එතකොට ඒ නිසි ක්‍රමවේදයට ඒ පරිසර අංශවලින්ගේ බලපත්‍ර එහෙම නැත්නම් ඒ අවසරය අරන් තියනවාද කියන විතරයි අපි දැනගන්න අවශ්‍ය වෙන්නේ. මොකද අපි දැක්කා මේකට ජනාධිපතිතුමත් සහභාගී වුණා. ඒ වෙලාවෙත් එතුමාගේ මේ කපාගෙන යන්න කියලා. ඉතින් ඒ ආදර්ශය මෙවැනි තත්ත්වයක් තුළ පරිසරය විශාල වශයෙන් විනාශ වෙන තත්ත්වයක් තුළ සිංහරාජය කියන්නේ අපිට තියෙන එකම වැහි වනාන්තරය. මේක ලෝක උරුමයක්. එවැනි තැනකත් මේ විදිහට නම් ක්‍රියාත්මක වෙන්නේ අපි අහන්න කැමති ඔබතුමාගේ ඒ සඳහා පරිසර අමාත්‍යාංශය එහෙම නැත්නම් පරිසර අධිකාරිය අවසර අරන් තියනවාද කියලා අපි දැනගන්න කැමැති.
අර කතානායකතුමනි, අලුතෙන් පාරක් ඉදිකරනවා නම් රක්ෂිතයක් මැදින් අනිවාර්යයෙන්ම අවසර ලබා ගත යුතු වෙනවා. නමුත් මෙතන අලුත් පාරක් ඉදිකිරීමක් සිද්ධ වුණේ නැහැ. තිබෙන පාර සම්වර්ධනය කිරීමක් පමණයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි
ගරු කතානායකතුමනි පැහැදිලිවම කියන්න ඕනේ තිබෙන පාර කියන්නේ මේ තිබ්බ පස් පාරක්. ඉතින් ඒක දැන් කාපට් කරලා තියෙනවා. එතකොට මේ පරිසර පද්ධතිය තුළ ජීවත් වෙන සත්වයින් බැලුවම ඒ වගේම ඒක ලෝක උරුමයක් හැටියට මම හිතන්නේ ඒක සුදුසු ක්‍රියාමාර්ගයක්ද. ඒ කොහොම වුණත් ඒ தত্ত্বය පරිසර අධිකාරිය අවසර ගන්න එපා. ඉතින් ඒ වගේම
කොන්ක්‍රීට් පාරක් තියෙන්නේ. ඒ වගේම පස් පාර පොඩි ප්‍රමාණයක් තියෙන මේ පාරක් අලුතෙන් හදනවා නම් අනිවාර්යයෙන්ම අපේ අවසර ගන්න ඕනේ මේ ප්‍රදේශයේ. මෙහෙම මේ අලුත් පාරක් හැදිලා නෙවෙයි, ඒ කොන්ක්‍රීට් පාර ඒ ටිකේ ඉතිරි ටික කාපට් දැමීමක් තමයි වෙලා තියෙන්නේ.
හරි, බොහොම ස්තුතියි.
ගරු කතානායකතුමනි, මම දන්නා ආණ්ඩුවේ මත එහෙමනම් මෙවැනි තත්ත්වයක් තුළ අපිට හිතා ගන්න පුළුවන් මේ වර්ෂය තුළ මේ රජයේ පත් වෙලා පරිසරයේ හා මෙවැනි සංවේදී තත්ත්වයක් තුළ අද මේ පරිසර විනාශය සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් කතා කරන වෙලාව රජයේ ගත්ත ක්‍රියාමාර්ග වලින් කොයිතරම් පරිසරයට හානි සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මම මතක් කරන්න ඕනේ මේ වෙනකොට ඉතාමත් භයානක තත්ත්වයක් උදා වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ රටේ රජයේ අවශේෂ කළමනාකරණය සඳහා පහ ඇල ඉරක් 2001 චක්‍රයගෙන මගින් මේක විශේෂයෙන්ම වනරක්ෂණ දෙපාර්තමේන්තුවට ගැසට් කරලා තියෙන මේ බලය අද මේ වන විට ප්‍රාදේශීය ලේකම්තුමාලා දිස්ත්‍රික් ලේකම්වරුන්ට පවරලා තියෙනවා. අපි අහන්න කැමති රජය මේ වනරක්ෂණ දෙපාර්තමේන්තුවට මේ බලය ලබා දීලා තියෙන තත්ත්වයක් තුළ ඇයි ඒක දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම් දක්වා මේ චක්‍රලේඛන මගින් අද ඒක පනතත් උල්ලංඝනය කරමින් මේ කටයුතු කරන්නේ මොකද්ද? රජයට දෙන උමනාව මේ රජයේ කැළ එහෙම නැත්නම් ඒ වනජීවීන් ජීවත්වන ස්ථාන හා සම්බන්ධයෙන් මේ වාගේ විමධ්‍යගත කරමින් දිස්ත්‍රික් මට්ටවට ප්‍රාදේශීය මට්ටවට විමධ්‍යගත කරමින් රජයේ බලාපොරොත්තු වෙන්නේ ඒ පළාත්වල ඉන්න දේශපාලඥයන් එහෙම නැත්නම් වෙනත් අයට ඌමනා විදිහට ඉඩකඩක් ලබා දෙන්නද මේ රක්ෂිතවලින් එහෙම නැත්නම් ඒවා විනාශ කරන්න. ඒක තමයි අපි දන්නේ. මොකද මේ වෙනකොට අපිට උදාහරණයක් තියෙනවා. අපි දැක්කා පොළොන්නරුව ප්‍රදේශයේ දේශපාලඥයන් සම්බන්ධ වෙලා මේ
අවශේෂ කැලෑ පිළිබඳව සාකච්ඡා කතා කරපු නිසාම මේ පිළිබඳව මොනම හේතුවක් නිසාත් වනසංරක්ෂණයෙන් ඉවත් කරලා නැහැ. ඒ කමිටුවක් හැටියට තීන්දුව ගන්න තීන්දුව කරන්න අවශ්‍ය පසුබිම සකස් කරලා තියෙනවා.
නෑ 2000 දැන් ඔබතුමා පැහැදිලිව කියනවාද වගකීමෙන් කියනවාද
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි 6ක් දැන් වැඩි කරන්න
කක්ලේකේ වෙනස් කළා නෑ කියලා
අවශේෂ කැලෑ පිළිබඳව කතා කරද්දී දිසාපති සහ වන සංරක්ෂණ වනජීවි ඉඩම් පරිහරණ කමිටුවත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා
හරි කොහොම හරි ගරු කතානායකතුමා අපි ඉතාල වගකීමෙන් කියන රජයට මේ වර්ෂය තුල අපි බැලුවාම රජයේ ක්‍රියාපිලිවෙත පරිසරයට නම් ඒක මම හිතන්නේ
ඉතාල
පරිසරයට හිතදායක නැහැ
මේ කතාව අවසන් කරන්න හොඳයි විනාඩි 6ක් වැඩි කරන්න
අපි ගත්තත් පුත්තලම ප්‍රදේශයේ ගත්තත් මේ අපි දැක්කා අපේ ඉතාමත් වැදගත් පරිසර ගණනාවක් විනාශ කරමින් ඉන්න මේවට දේශපාලඥයන්ගේ සහෝදරයෝ සම්බන්ධ වෙලා තියෙනවා ඉතින් ගරු කතානායකතුමනි මෙවැනි තත්ත්වයක් තුල අපිට මේ වර්ෂය තුල පරිසරය රැකීම සඳහා මේ අමාත්‍යාංශයේ එහෙම නැත්නම් වනජීවි අමාත්‍යාංශයේ විශේෂයෙන්ම ඒක ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනවාද එහෙම නැත්නම් ඒවා ලිහිල් කරමින් මේවා විනාශ කිරීමට කටයුතු කරනවාද කියන අපි රජයෙන් දැනගන්න කැමති වෙලාව ලබා දීම පිළිබඳව ඔබතුමාට මගේ ස්තුතිය ප්‍රකාශ
කරනවා අනුරපිය දර්ශනී ආපමත්තුමා
අර කතානායකතුමනි
විනාඩි 9යි ඔබතුමාට
මේ අවස්ථාවේදී මම කියන්න කැමති අපේ මට කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමාට එක උත්තරයක් විශේෂයෙන් මේ අවශේෂ කැලෑ දිගින් දිගටම තිබුණේ දිසාපති භාරයේ ඊට පසුව තමයි චක්ලේකණයන් මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට මේකේ වගකීම බාර දුන්නේ. නමුත් මේ නැවත සැරයක් මේ චක්ලේකණය පිළිබඳ ප්‍රශ්න ඇති වෙනකොට ඒකට ඉදම් පරිහරණ කමිටුවක් පත් කළා තියෙනවා. ඒ ඉදම් පරිහරණ කමිටුව අනුව කිසිමද වෙලාවක මේ අවශේෂ කැලෑවල තියෙන අත්‍යවශ්‍ය කොටස් කොයි වෙලාවකවත් මනුෂ්‍ය සන්තකයට ඇති වෙන්නේ නැහැ කියන එක මං හිතන්නේ රජයේ ඉතාම හොඳින් කළමනාකරණය කරලා තියෙනවා. රජයක මූලික වගකීමක් තමයි ඒ රටේ තිබෙන වනාන්තර ටික ආරක්ෂා කරන එක. මම පොඩි සංඛ්‍යාලයකින් ටිකක් දෙන්න කැමතියි. අපේ ලංකාවේ වන ගහණය 29.2යි. ඉන් පහත් බිම් වැසි වනාන්තර තියෙන්නේ 1.9යි. වියලි මෝසම් වනාන්තර තියෙන්නේ 17.1යි. වැඩිපුර තියෙන්නේ වියලි මෝසම් වනාන්තර. තෙතමනේ සහිත මෝසම් වනාන්තර 1.8යි. කැලෑවල් හැටියට. කඳුකර වනාන්තර 0.6යි උපකඳුකර වනාන්තර 0.4යි විවෘතහ විරල වනාන්තර 5.9යි කඩොලාන 0.3යි සවානා 0.1යි මේ ආදී වශයෙන් තමයි මේ මුළු ප්‍රමාණය එකතු වෙලා තියෙන්නේ ඒ නිසා විශේෂයෙන්ම අපේ පද්ධතිය අරගත්තොත් අපිට පේනවා විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාතේ තිබෙන වන ගහණය ආරක්ෂා කිරීම ඉතාම වැදගත් ඒ සඳහා මං හිතන්නේ පසුගිය කාලේ මම ඇමතිවරයා ඉන්න කාලේ රක්ෂිත බවට අපි පත් කෙරුවා උතුරු නැගෙනහිර වනාන්තර ගණනාව. මම එක පැත්තකින් එකඟ වෙන්නේ නැහැ මේ වනාන්තර වලට මහජනය ඇතුල්ලා තියෙන එක ඇත්ත. නමුත් මේ වනාන්තර හැම එකකටම ඒ තියෙන මේ පිමුරක් තියෙනවා. ඒ පිමුර පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන් කොයිතරම් ප්‍රමාණයක් මේක ඇතුළේලා තියෙනවද කොයිතරම් ප්‍රමාණයක් ඇතුළේ නැද්ද කියලා. ඉතින් ඒ අනුව යම් යම් අවස්ථාවල විශේෂයෙන් මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ අපේ රටේ තිබෙන්නේ ඉතාමත්ම නරක තත්ත්වයක්. මොකද මහජනයාට තියෙන ඉඩම් ප්‍රමාණය අඩු නිසා මේ ඉඩම් ප්‍රමාණය වනාන්තර ඔස්සේ ලබා ගැනීම සඳහා උත්සාහයක් තියෙන බව අපි දන්නවා. මේක අදයි ඇති වෙච්ච එකක් නෙවෙයි. ඉතින් මේ පිළිබඳ කාරණාවකුත් තියෙනවා. මම ඒකත් ඔබතුමන්ලාට දැනගන්න කැමතියි. ලංකාවේ තිබෙන වන ප්‍රමාණය ඒක පුද්ගල වගා කළ හැකි වන ප්‍රමාණය භූමි ප්‍රමාණය හෙක්ටයාර් මිලියන 6.55යි ජනසංඛ්‍යාව මිලියන 22යි අපි දලවාසේ ඔක්කොම ගොවියෝ නෙවෙයි නමුත් අපි මේක මේ විදිහට ගණන් හදලා අනිත් පැත්තට හැරෙව්වොත් ඒක පුද්ගල වගා කළ හැකි හෙක්ටයාර් ප්‍රමාණය 0.15යි මෙන්න මේක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නය විශේෂයෙන් ලංකාවේ භූමියෙන් මිලියන හෙක්ටයාර මිලියන 6.55න් නුසුසු භූමි මිරිදිය ජලාශ සහ වනරක්ෂිත සහ වගා කළ හැකි 50% විතරයි. ඒ නිසා මේ පිළිබඳ ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් මම කියන්න කැමති මේකට තියෙන එකම උත්තරය තමයි මේ අපේ නිවාස ක්‍රමය වෙනස් කරන එක. නිවාස ක්‍රමය වෙනස් කරන එක. දැන් උදාහරණයක් වශයෙන් අපි ගොවි ජනපද වලට දුන්නේ ගරු කතානායකතුමනි යම් භූමි ප්‍රමාණයක් එක නිවාසයක්. දැන් ඒ වෙනුවට කුඩා ජනපද නිර්මාණය කිරීම තමයි මම හිතන්නේ හොඳම උත්තරේ තියෙන අපේ වගාබි ප්‍රමාණය ආරක්ෂා කරන්න. ඉතින් ඒ නිසා මේ වනාන්තර රැක ගැනීම පරිසරය ආරක්ෂා කිරීම කියන කාරණා දෙකම එකම කතාවක්. මේ කතාව අපිට කොයිලාවකත් කියන්න බෑ නැහැ කියලා. විශේෂයෙන් අපි දන්නවා අපේ සත්ව ගොවීන්ට ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන් නැගෙනහිර පළාතේ අම්පාරේ
අනුරාධපුරේ පොළොන්නරුවේ විශාල වශයෙන් යාපනය මුලතිව්වාගේ ප්‍රදේශවල විශාල මේ හරක් රංචු වෙන්න. ඒ රංචු හුඟක් වෙලාවට ඉන්නේ වනාන්තර ඇතුලේ. ඉතින් මම දන්නවා මේ පිළිබඳ සංඛ්‍යාලේඛන ගන්නකොට ඒ කාලේ මට මතකයි නැගෙනහිර පළාතේ මේ හරකුන් ප්‍රමාණය කැලෑවට ඇතුල් කිරීම නිසා ඒ පළාතේ අනාගත කාන්තාරීකරණයක් ගැන අපේ විශේෂඥයෝ මත පළ කරලා තියෙනවා. ඉතින් මම කියන්නේ මේ මහ ජනතාවගේ සම්බන්ධතාවය අපිට කියන්න බෑ, ගොවියන්ට ගවියෝ හදන්න බෑපා කියලා. නමුත් අපි කොහොමද මේක කළමනාකරණය කරන්න කියන එක ගැන මම හිතන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශ, පශු සම්පත් අමාත්‍යාංශ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒ ඇතුළු අමාත්‍යාංශ සියල්ලම සම්බන්ධ වෙලා වගකීමක් දැරිය යුතුයි කියන එකයි මම අදහස් කරන්නේ. එහෙම නැත්නම් අපි ඉදිරියේදී විශාල ප්‍රශ්නයක් ඇති කරනවා. ගවයන් විශාල සංඛ්‍යාවක් කැලෑවල් ඇතුළට වෙලා ඉන්නවා. ඒ නිසා අලියන්ට කන්න නැහැ, වෙනත් සතුන්ට කන්න නැහැ. එතකොට වෙන්නේ අනිවාර්යයෙන්ම මිනිස් ගැටුම් ඇතිවීම සුලභ වෙනවා. මේක තමයි අපි දන්නේ. ඒ නිසා මේ නිසි කළමනාකරණය කියන එක මම කියන්නේ අවශ්‍යයි. විශේෂයෙන් අපේ ගරු ඇමතුමා සීබී රත්නායක ඇමතුමත් අපේ පරිසර ඇමතුමත් මේ දෙන්නම මේ ගැන හොඳ අවබෝධයක් තියෙන අය නිසා මේ පිළිබඳ අපිට නව නීති අවශ්‍යයි. ඒ වගේම ඒවා කළමනාකරණය කර නවීන උපක්‍රම අවශ්‍යයි. මං හිතන්නේ ලෝකෙ කොහෙවත් දැන් මේ ලොකු ගවගාල් හදලා ඒ අය කැලෑවට ඇරලා පට්ටි පාලනය කරනවා කියලා. ඒක තියන්නේ ඉතාම ප්‍රාථමික ක්‍රමයක්. ඒ ක්‍රමය වෙනුවට මේ ගොවියන්ටත් සහනයක් වෙන විදිහට වැඩපිල්ලක් හදන්න ඕනේ කියන එක අපි කල්පනා කරන්න ඕනේ කියලා මම හිතනවා. ඒ වගේම මම මේ ගරු සභාවට මතක් කරන්න කැමතියි මේ කාලගුණ විපර්යාස නිසා ස්වාභාවික විපත්වලට ගොදුරු වෙන රටවල් අතරින් අපි දැන් 6 වෙනි ස්ථානට අවිල්ලා ඉන්නවා. ඒ නිසා අපේ වනගහනය ආරක්ෂා කර ගැනීම ඉතාම අවශ්‍යයි. විශේෂයෙන් මේ වෙරළ බඩ තියෙන වනගහනය ආරක්ෂා කර ගැනීම ඉතා අවශ්‍යයි. ජනගහනය පිළිබඳ යම් ආකාරයක වැඩපිළිවෙලක් අවශ්‍යයි. අත්ත වශයෙන්ම අපි ගත්තොත් අපි යම් ප්‍රමාණයක් අපිට වාර්ෂිකව මේ ප්‍රාථමික වනාන්තර වන ආවරණ අහිමි වෙනවා. ඒ අහිමි වීමට ප්‍රධාන හේතුව තමයි වනාන්තර වලට මොනවාද ඒවට කියන්නේ මේ මායින් යොදා නොතිබීම. මායින් යොදා නොතිබීම නිසා තමයි මේ ප්‍රශ්නේ වෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් වනජීවී දෙපාර්තමේන්තුවත් අවශ්‍ය කටයුතු කළ යුතුයි කියලා තියෙනවා. ඊළඟට අපි දන්නවා මේ ඇමසන් වනාන්තරයේ පවා කැලෑමැද ගම්මාන තියෙනවා. හැබැයි ඒ ගම්මාන ඔක්කොම ඒ පරිසරයත් එක්ක ගැළපෙන ලෙස තමයි කළමනාකරණය කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් නගරයක තියෙන සෑම දේවල් මේ ගමට දෙන්නේ නැහැ. අපේ රටෙත් එහෙම තියෙනවා. අපිට ඒව කවදාවත් ඉවත් කරන්න බෑ. එමනම් අපි මේ කළමනාකරණය කිරීම සඳහා ඒ ජනතාව සමග වැඩපිළිවෙලක් අපි සකස් කරන්න ඕනේ. ඒ කොහොමද ගම් කැලෑවල් ඇතුලේ තියෙන ගම්මාන වනයට හානියක් නොවන විදිහට අපි කළමනාකරණය කරන්න කියන එක ගැනත් අපි කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් උන්ට දිගු කාලීන වශයෙන් විකල්ප ඉඩම් ලබා දීලා උන්නේ ප්‍රදේශ නැවත කැලෑවල් බවට පත් කිරීම වැඩපිළිවෙලකුත් අපි කල්පනා කරන්න ඕනේ කියලා මම කියන්න කැමතියි. ලංකාවේ ජෛව විවිධත්වයේ අනුව අපේ රටේ තර්ජනයට ලක්ව ඇති ශාක සහ සත්ව විශේෂ තියෙනවා. විශේෂයෙන් ක්ෂීරපා 2018 අවදානට ලක් වුණු විශේෂ 30ක් ගැන කතා කරනවා. තර්ජනය වුණු කුරුල්ලන් විශේෂ 16ක් ගැන අපි කතා කරනවා. තර්ජනය වන මසුන් 57ක් ගැන අපි කතා කරනවා. තර්ජනයට ලක් වුණු පැලෑටි 297ක් ගැන අපි කතා කරනවා. මේ පිළිබඳව රතු දත්ත පොතක් සකස් වෙලා තියෙනවා. මේවා ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ. මොකද මේවා අවශ්‍යයි අපේ පරිසර පද්ධතිය විවිධත්වය ආරක්ෂා කරන්න. මම ඒකයි කිව්වේ අපේ රටේ මේ වනය කියලා ගත්තොත් වනය කැලෑ විතර නෙවෙයි. වෙනත් අංශ තියෙනවා. විශේෂයෙන් ස්වාභාවික අර්ධ ස්වාභාවික පරිසර පද්ධති, සමුද්‍ර සමුද්‍රීහා වෙරළබඩ පරිසර පද්ධති, ස්වාභාවික පරිසර වනාන්තර පරිසර පද්ධති, ස්වාභාවික අර්ධ ස්වාභාවික තෘණභූමි පරිසර පද්ධති සහ මිරිදිය තෙත්බිම් පරිසර පද්ධති ප්‍රධාන අංශයක් ගන්නවා. ඒ නිසා මේ හැම එකක්ම ආරක්ෂාකරන ඉතාම හොඳ වැඩපිළිවෙලක් රජයකට තිබෙන්නත් ඕනේ. ඒ වැඩපිළිවෙල එක ජනතාව බද්ධ කරන්නත් ඕනේ. එහෙම නැත්නම් ජනතාව අඳුරේ තියලා ආණ්ඩුවකට වැඩ කරන්නත් බෑ. ආණ්ඩුව අඳුරේ ඉඳගෙන ජනතාවට වැඩ කරන්නත් බෑ. ඒ නිසා මේ කටයුතු පිළිබඳව අපි කතා කරන්න ඕනේ. විශේෂයෙන් පරිසරය පිළිබඳව අපේ රටේ ලොකු මතයක් දැන් තියෙනවා. ඉතාමත්ම ඉහළ අදහසක් අපේ ජනතාව අතර තියෙනවා. ඒ නිසා මේ ජනතාව සම්බන්ධ කරගෙන හුඟක් දුරට විවේචනවලදී අපි සැලෙන්නේ නැතුව අපි ක්‍රියා කරන්න ඕනේ කියලා මම මතක් කරනවා. විශේෂයෙන්ම ඉල්ලීම් ගොඩක් තියෙනවා. මම දැක්කා මීට කලින් කතා කරපු මන්ත්‍රීතුමත් කිව්වා යාපනයේ ප්‍රදේශයේ තිබේ උතුරු පළාතේ තිබෙනවා කියලා මහජනය අතහැරලා දාපු ගම්මාන. ඒ නිසා ඒ අයට අවශ්‍යයි කියලා ඒ කැලෑවලට පත් වුණු ගම්මාන නැවත අවශ්‍ය කියලා. නමුත් මං හිතන්නේ නැහැ ඒ තරම් සාර්ථක කතාවක් කියලා. මොකද හේතුව ඒ හැම එකකටම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන පිඹුරු. ඒ පිඹුර බලපුවාම ඇත්තටම වෙලා තියෙන එක ඒ අය පදිංච වෙලා නෙවෙයි කැලෑවට ඇතුල් වෙලා. ඉතින් එහෙමනම් එයාට වෙනත් වැඩපිළිවෙලක් තට්ටු නිවාස ක්‍රමයක් ඒ වගේ දෙයක් කරනවා මිසක් ආයසරයක් කැලෑව කපන එක ඥානවන්ත ක්‍රියාවක් හැටියට මම නම් කොයිලාවකත් සලකන්නේ නැහැ. ඒ නිසා අපිට තිබෙන මේ 129 ප්‍රමාණය කරු කතානායකතුමනි ආරක්ෂා කර ගැනීම. අපේ සත්ව ගහනේ ආරක්ෂා කර ගැනීම. වන සතුන් ආරක්ෂා කර ගැනීම. ඒ වගේම අපේ ජනතාව ආරක්ෂා කර ගැනීම කියන ප්‍රධාන ප්‍රශ්නය අපේ වායි කුඩා රටක වැඩි ජනගහනයක් නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා. අන්න ඒ සඳහා මේ අමාත්‍යවරු දෙදෙනාට ලොකු වක්කීමක් තුනේ වක්කීම උනිටු කරයි කියලා මම ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි. බුදුන් නියමිත කාලයට අවසන් කෙරුවා. බොහොම ස්තුතියි. සජිත් ප්‍රේමදාස පක්ෂනායකතුමා. නියෝජ්‍ය කතානායකතුමා ආසනයට පැමිණේ නැහැ.
ඔය පක්ෂනායකතුමා
ගරු සභාපතිතුමනි ඇමරිකාවේ සුප්‍රසිද්ධ සෙනත් සභිකයෙක් වන බර්නි සෑන්ඩර්ස් ප්‍රකාශ කරලා තිබෙනවා good environment policy is good economic policy යහපත් පාරිසරික ප්‍රතිපත්තිය යනු යහපත් ආර්ථික ප්‍රතිපත්තියක් වේ. අද පාරිසරික ශේෂ්ත්‍රයත් වනජීවී ශේෂ්ත්‍රයත් සාකච්ඡාවට භාජනය කරන මේ අවස්ථාවේ ගරු මැති ඇමතිතුමන්ලා තුන්දෙනාටම මේ අවස්ථාව මම උපයෝගී කරගන්නවා යහපත් යයි සිතන අදහස් ගණනාවක් ඉදිරිපත් කරන්න. විශේෂයෙන්ම ඒ ඉදිරිපත් කරන යහපත් අදහස් සද්භාවයෙන් බාරගනී කියලා මම විශ්වාස කරනවා. ආරම්භයේදීම මම කියන්න කැමති ගරු ඇමතිතුමන්ලාට මේ මොහොත වන විට වනජීවී ශේෂ්ත්‍රයේ නිලධාරීන් මම හිතන්නේ සමස්ත නිලධාරීන් වැඩ වර්ජනයක නිරත වෙලා සිටිනවා. ඒ අයගේ ඉල්ලීම තමයි වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත 469 වෙනි අධිකාරිය ආරක්ෂා කරමින් එයට පටහැනි නොවන ආකාරයට රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙවන්නේ කියලා. ඒ නිසා මම ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා වනජීවී ශේෂ්ත්‍රයේ නිලධාරීතුමන්ලා සමග සාකච්ඡාවක් පවත්වලා විශේෂයෙන්ම සිත් විදවීන් තිබෙනවා නම් කතා බහ කරලා කනගාටුව පළ කරලා ආඥා පනත ආරක්ෂා කරනවා කියන ප්‍රතිඥාව තුළ මම හිතන අපිට මේ ගමන ඉදිරියට ගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම නිලධාරීන්ට අනීතික උපදෙස් ලබා දීමෙන් වැළකීලා මේ වෘක්ෂලතා සහ වනසත්ව ආරක්ෂණ ආඥා පනත රැකගන්නට ප්‍රතිඥාවක් ලබා දෙන්නේ කියලා මම මේ අවස්ථාවේ ඉල්ලීමක් කරනවා. ඒ තුලින් ඔය වැඩ වර්ජන తත්වය අපිට මගහරවා ගන්නට පුළුවන්. ඔබතුමාගේ වෙලාවේදී ඔබතුමා කතා කරන්න මම මේ යෝජනා ගණනාවක් තියෙනවා ඉදිරිපත් කරන්න. මට සීමා සහිත වෙලාවක් තියෙන්නේ. ඔව් ගරු අමාත්‍යතුමා මේ ඔක්කොම යෝජනා යහපත් යෝජනා මේවා මේ කුහකකමකින් ඉදිරිපත් කරන්න ඒවා නෙවෙයි. මේවා සටහන් කරගෙන මම හිතනවා මේ සුදුසු කටයුතු කරන්නට ඔබතුමාලා කටයුතු කරන්න. විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම මූදු මට්ටම ඉහළ යෑම දේශගුණික විපර්යාස බලපෑම් ඒ වගේම වනජීවීන් වනසත්ව වෘක්ෂලතා වනවීය මේ යනාදී අභියෝග රාශියක් අපිට රටක් හැටියට මුහුණ දෙන්නට තිබෙනවා. විශේෂයෙන්ම අපේ රට ජෛව විවිධත්ව ඝනත්වයෙන් ඉහළ රටක් බයෝඩයිවර්සිටි හොට්ස්පොට් එකක් හයි බයෝඩයිවර්සිටි කොන්සන්ට්‍රේෂන් එකක් තිබෙන රටක්. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මම අහන්න කැමති මූලිකව මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. මම හිතනවා මේ අමතිතුමන්ලා තුන්දෙනාටම බරපතල අසාධාරණයක් සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම මම හිතනවා මේ අමාත්‍යංශ ගණනාවක්ම එකට තිබිය යුතු අමාත්‍යංශ. වන සංරක්ෂණ සහ පාරිසරික සහ වනජීවී අමාත්‍යංශ. මම පොඩි උදාහරණයක් පෙන්වන්නම් ගරු අමාත්‍යතුමන්ලට. පරිසර අමාත්‍යතුමා සිටිනවා අපේ අමරවීර අමාත්‍යතුමා. එතුමා යටතේ ගැසට් කරලා තිබෙනවා මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, GSMB පුද්ගලික සමාගම, ශ්‍රී ලංකා ක්ලයිමට් ෆන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ්. ඒක ඔබතුමා යටතේ ගැසට් කරලා තිබෙනවා. එතකොට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යතුමා යටතේ ගැසට් කරලා තිබෙන්නේ රාජ්‍ය දව සංස්ථාව විතරයි. ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමා යටතේ ගැසට් කරලා තිබෙනවා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව. මම දකිනවා මේක විද්‍යාත්මික ක්‍රමයකට නෙවෙයි මේක ක්‍රියාත්මක කරලා තියෙන්නේ. ඒ නිසා මම යෝජනා කරනවා වන සංරක්ෂණ, පරිසරය, වනජීවි මේ සියලුම ශේෂ්ඨ තිබෙන්නට ඕන එක කැබිනට් අමතිවරයෙක් යටතේ. ඔහු යටතේ රාජ්‍ය අමතිවරයෙක්, නියෝජ්‍ය අමතිවරයෙක් යටතේ එක තැනකින් ක්‍රියාත්මක වෙන වැඩසටහනක් බවට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පුළුවන්. එනිසා මගේ දෙවෙනි යෝජනාව තමයි මේක විද්‍යාත්මික බෙදනවා නම් අන්නේ ආකාරයට මේ අමාත්‍යංශය දියත් විය යුතුයි කියන එක තමයි මගේ අදහස. ඒ වගේම ඇත්ත වශයෙන්ම පරිසරය ගැන කතා කරනකොට, වනජීවි ශේෂ්ත්‍රය ගැන කතා කරනකොට එක ආණ්ඩුවකට, එක රජයකට, එක ඇමතිවරයෙකුට ඇඟිලි දික් කළා හරියන්නේ නැහැ. සමස්තයක් හැටියට සියලුම ආණ්ඩු, සියලුම දේශපාලන පක්ෂ වග කියන්නට ඕන. පරිසර සංරක්ෂණය ගැන ලොකුවට කතා කරනකොට අපි බලන්නට ඕන ඒවා ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙනවා. ප්‍රායෝගිකව ඔය විවිධ ප්‍රතිපත්ති ප්‍රකාශනවල සම්බන්ධ වෙලා තිබෙන දේවල් මහපොළුවේ ක්‍රියාත්මක වෙනවා. ඇත්ත වශයෙන්ම මහපොළුවේ ක්‍රියාත්මක වීමේදී අඩුපාඩු රැසක් තිබෙනවා. මම විශ්වාස කරනවා අපේ රටේ ප්‍රධාන නියෝජිත මන්ත්‍රී නියෝජිත කොට්ටාස, ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව, පළාත් සභාව, පළාත් පාලන ආයතන මනා අවබෝධයක් ලබා ගන්නට ඕන අපේ රටේ තිබෙන පරිසර අභියෝග පිළිබඳ. මේක පක්ෂ විපක්ෂ ભેදයෙන් තොර හැමෝටම අදාළ දෙයක්. මහජන නියෝජිතයින් පරිසරය පිළිබඳව නිසි අවබෝධයකට ලක් කරන්නට ඕන. විද්‍යාත්මික අවබෝධයකට ලක් කරන්නට ඕන. පාසල් අධ්‍යාපනයේත් මුල් තැනක් අපි ලබා දෙන්නට ඕන. අපි අවබෝධ කරගන්නට ඕන පරිසර පද්ධතිය දූෂණය වීම තුළ රෝගී තත්ත්වෙන් බිහිවෙන සෞඛ්‍ය සම්පන්න නොවන ජනපරපුරක් නිර්මාණය වෙන වකුගඩු, පිළිකා, ශ්වසනාබාධ, කායික මානසික රෝගී තත්ත්වයන් නිර්මාණය වීමේ ඉඩ ප්‍රස්ථාව වැඩි වෙනවා. එපමණක් නොවේ ආහාරයට ගන්නා එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග, ආශ්වාස කරන වාතය, පානීය ජලය ශරීරයට අහිතකරවන ආකාරයට නිර්මාණය වෙනවා. ඇඟට නොදැනී ජාතික ආපදා තත්ත්වයක් නිර්මාණය වෙනවා. දුප්පත් පෝෂක භේදයෙන් තොරව මේ අභියෝගයට මුහුණ දෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපේ රටේ පරිසර පද්ධතිය අපි රැකගත යුතුයි. වසර 5කට වරක් වෙනස් නොවන ප්‍රතිපත්ති, ජාතික පරිසර ප්‍රතිපත්තියක් සඳහා අපි ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන්නට ඕන. ඒ උදෙසා රටේ ජාතික න්‍යාය පත්‍රයේ ඉහළම තැනක් ලබා දීලා පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකඟ වෙන වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරන්නට ඕන. ගරු සභාපතිතුමනි, ග්ලෝබල් ෆොරස්ට් වොච් කියන සංඛ්‍යාලේඛන දත්ත ඉදිරිපත් කරන ආයතනය කියනවා 2001 සිට 2019 දක්වා අපේ රටේ වන ඝනත්වයේ අඩුවීම හෙක්ටයාර 1,77,000 104.5% අඩුවීම, ඒ කියන්නේ tree cover lost in Sri Lanka. ඒ අඩුවීම තුල metric ton 46.6ක් carbon dioxide emissions අපි වාතාශ්‍රයට නිකුත් කළා තිබේ. විශේෂයෙන්ම වනාන්තර විනාශය තුල අපි අවබෝධ කරගන්නට ඕන ඒක කාබන් චක්‍රයට ඔක්සිජන් චක්‍රයට බලපාන මානව ක්‍රියාකාරකම් තුල වැඩි විය හැකි CO2 ප්‍රතිශතය කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය නැවත සමතුලිත කර ගැනීමට වනාන්තර තුල තිබෙන ගහකොළ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය උපකාර වේ. මේ තත්ත්වය තුල ගරු සභාපතිතුමනි ගහකොළ රැක ගන්නට ඕන. CO2 ප්‍රමාණයට සරිලන කාබන් ඩයොක්සයිඩ් වලට සරිලන ඔක්සිජන් ප්‍රමාණය නිෂ්පාදනය කර වායුගෝලයට එකතු කරන වන සම්පත අපි ආරක්ෂා කරන්නට ඕන. මානව ක්‍රියාකාරකම් නිසා වනාන්තර අඩු වෙනකොට කාබන් ඩයොක්සයිඩ් අතිරික්තයක් නිර්මාණය වෙනවා. ඒ තුල ගෝලීය උෂ්ණත්වය ඉහළ යනවා. දැන් පරිසර පද්ධතියෙන් නැත්ත වශයෙන්ම මානව සම්පතට විශේෂ සේවාවන් ගණනාවක් සිදු වෙනවා. ආහාර සහ ජලය නිෂ්පාදනය කිරීම production of water and food, දේශගුණ සහ රෝග පාලනය කිරීම control of climate and disease, පෝෂණ චක්‍ර සහ ඔක්සිජන් නිෂ්පාදනය nutrient cycles and oxygen production, ආධ්‍යාත්මික සහ විනෝදාත්මක ප්‍රතිලාභ spiritual and recreational benefits. ඉදරගාරු සභාපතිතුමනි service provision, regulating services, supporting services, spiritual and recreational benefits. මේ මාතෘකා හතර තුලම මානව සම්පතට පරිසරයෙන් ලොකු සේවාවක් ඉටු වෙනවා. එන අපි හැමෝම උත්සාහ කරන්නට ඕන ජෛව විවිධත්වය ඉහළ නැංවීම. එවිට පරිසර පද්ධතියෙන් මිනිස් සම්පතට ලැබෙන සේවාව වැඩි වෙනවා. ගරු සභාපතිතුමනි හාවඩ් විශ්වවිද්‍යාලය විශේෂ සමීක්ෂණයක් කරලා තිබෙනවා පහුගිය කාලය තුල. හාවඩ් විශ්වවිද්‍යාලයේ සමීක්ෂණයෙන් හෙළි වෙනවා COVID-19 පරිසර විනාශයට ඍජු සම්බන්ධකමක් නොතිබුණත් විශේෂයෙන්ම වායු දූෂණය නිසා, එයා පොලියුෂන් නිසා විශේෂයෙන්ම වැඩියෙන්ම heart disease, හෘදාබාධ, ඒ වගේම respiratory disease, ශ්වසන ආබාධ, ඒ තත්ත්වය තුළ COVID-19 නිසා මැරුණු වැඩි ප්‍රමාණයක් මේ වායු දූෂණයට ලක්වෙච්ච ජන ප්‍රජාව කියලා හාවඩ් යුනිවර්සිටි එක, හාවඩ් විශ්වවිද්‍යාලය හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම වූහාන් වලින් COVID-19 මතුවන්නට අවුරුද්දකට පෙර epidemiologist කණ්ඩායම USAID ආයතනයත් සමග predict කියන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා ඒ ව්‍යාපෘතියේ සමීක්ෂණ වාර්තානුව හඳුනාගෙන තිබෙනවා පරිසර දූෂණයත් පරිසර හානියත් නැගී එන බෝවන රෝගත් අතර ඍජු සම්බන්ධතාවයක් තිබෙන කාරණා. Therefore, Mr. Chairman, I sincerely and fervently believe that there is a direct correlation between environmental degradation and emergence of new diseases. Diseases that impact on human beings. Respiratory and cardiac diseases, cancer, asthma. Therefore, we as a country must take a leading role in promoting environmental conservation and the protection of wildlife species, fauna, and flora. Bernie Sanders, Matiduma Kienawa, the problems we face did not come down from the heavens. They are made by bad human decisions, and good human decisions can change them. අප මුහුණ දෙන ගැටලු දෙව්ලොවින් මෙලොවට පහළ වූ ඒවා නොවේ. ඒවා මනුෂ්‍යන්ගේ අයහපත් තීරණ හේතු කොටගෙන නිර්මාණය කරන ලද ගැටලු වේ. මිනිසුන්ගේ යහපත් තීරණ මගින් ඒවා වෙනස් කළ හැකි කියන එක එතුම ප්‍රකාශ කරනවා. ඒ වගේම වනජීවී ශාස්ත්‍රය ගැන කතා කරනකොට ගරු ඇමතිතුමන්ලා හොඳින් දන්නවා. ඔබතුමන්ලාගේ වගකීම, ඔබතුමන්ලාගේ යුතුකම, වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත 469 වෙනි අධිකාරිය ආරක්ෂා කිරීම. ඒට පටහැනිව කටයුතු නොකරන ලෙසට මම බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා. ඒ වගේම විශේෂයෙන්ම සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය ඒ ඉදිරිපත් කළ තිබෙන සියලුම යෝජනා මම හැන්සාට් ගත කරනවා, සභාගත කරනවා. ගරු සභාපතිතුමනි, මේ වනජීවී ශාස්ත්‍රයේ නිරත වී සිටින නිලධාරීන් බොහොම දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ. අභියෝග රසක් මැද කටයුතු කරා. වනාලී රක්ෂිත ප්‍රදේශවලට පළවා හැරීම, අලි මිනිස් ගැටුමට මැදිහත් වෙලා ඒවා නිරවුල් කිරීම, දඩයම් කරුවන්ගෙන් රක්ෂිත ප්‍රදේශ ආරක්ෂා කිරීම, අනතුරටපත් සතුන් මුදවා ගැනීම, අධ්‍යාපනික සහ පුහුණු වැඩසටහන්, ජාතික උද්‍යාන ජාලය ඔස්සේ සංචාරක ශාස්ත්‍රයට ශක්තිය ලබා දීම, මේ යනාදී වශයෙන් විශේෂ වැඩකටයුතු රාශියක් සාමාන්‍යයෙන් සම්ප්‍රදානුකූල රාජ්‍ය සේවකෙක් නොකරන 24 පැයක අනගි භවනීය ප්‍රසස්න සේවාවක් මේ නිලධාරීන් ඉෂ්ට සිද්ධ කරනවා. මම යෝජනා කරනවා ඒ අයට පැය 200 දීවනාව ලබා දීම සාධාරණ අවදානමට සරිලන ආහාර සඳහා දීවනාවක් ලබා දෙන්න. ඒ අයගේ මැසිවිල්ලක් තිබෙනවා සුදුසු කැලෑඳුම් කට්ටල සහ යටිතල පහසුකම් ලබා දෙන්න කියලා. ජීවිත හානි සහ අනතුරු සඳහා සාධාරණ වන්දි මුදලක් ලබා දෙන්නේ කියලා. මම යෝජනා කරන අපේ රටේ වන සම්පත සුරකින මේ වනජීවී නිලධාරීන් සීමා සහිත කොට්ටාසය ගැන සානුකම්පිකව හිතලා ඒ නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලුම් වලට ක්‍රමිකව ක්‍රමානුකූලව ඒ වගේම කාලසටහනක් සහිතව මේ සහන ටික ලබා දෙන්න කටයුතු කරනවා. ඒ වගේම දරු අමාත්‍යතුමා හොඳින් දන්නවා ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් 357ක් සිටිනවා. එදා 2014 වසරේ ජනාධිපතිවරණයත් සමග මහින්ද රාජපක්ෂ මැතිතුමා යම් සුළු කොට්ටාසයකගේ ඒ සේවාව ස්ථිර කරා. දැනට 357ක් සිටිනවා. දෛනික රුපියල් 700ක සොච්චම් දීමනාවක් ලබාගෙන වනජීවී ශාස්ත්‍රයේ නිත්‍ය නිලධාරීන්ට ඉතාමත්ම ලොකු සහයෝගයක් ලබා දෙමින් කටයුතු කරන ස්වේච්ඡා මාර්ග උපදේශකින් කොට්ටාස. මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් කාරුණිකව මේ අයව ස්ථිර කරන්නට වැඩ කටයුතු යොදන්නේ කියලා මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි, 5/2001 චක්‍රලේඛය මමත් 27 ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. ගරු අමාත්‍යතුමා ඒකට විසඳුම් ලබා දුන්නා, සමාවෙන්න පිළිතුරු ලබා දුන්නා. නමුත් ඔබතුමා දන්නවා ඒ වෙලාවේ අපිට වාද විවාද කිරීම තහනම් ස්ටෑන්ඩින් ඕඩර්ස් ස්ථාවර නියෝග වලට අනුව. ඇත්ත වශයෙන්ම කියනවා නම් MWFC ඇලීරක් එක ඇලීරක් 20x20 චක්‍රලේඛය නිසා අවශේෂ කැලෑවලට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඒක තමයි බහුතරයකගේ මතය. ඒක තමයි බහුතරයකගේ පිළිගැනීම. බහුතරයක් හිතනවා 5x20 2001 චක්‍රලේඛය තිබුණා නම් හොඳයි කියලා. අපි යෝජනාවක් කරන ඔබතුමාට කරුණා කරලා මේක දිහා ආපහු හැරිලා බලන්න. රීවිසිට් කරන්න මේ චක්‍රලේඛය. ආපහු හැරිලා බලලා කරුණා කරලා 5/2001 යටතේ ඔබතුමන්ලා අදහස් කරන ඒ වැඩ කටයුතු කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඒක වඩාත් ප්‍රශංසනීයයි කියන එක මම කියන්නට කැමතියි ඔබතුමාට. එතකොට මේ ආපස්සට අඩියක් ගන්නවයි කියන එක මේ දේශපාලන තුල සමහරක් හිතනවා මේක මදිකමක් කියලා. එහෙම දෙයක් නැහැ. අඩුපාඩුවක් හඳුනාගෙන ඒ අඩුපාඩුව අවබෝධ කරගෙන අඩියක් පස්සට අරගෙන ඔව් අපිට වැරදුනා. අපිට වරදක් සිද්ධ වෙනවා. කාටද කවුද වැරදි නොකරන්නේ? ඕන කෙනෙක් තුල වැරදි අවබෝධතාවෙන් වැරදි ක්‍රියාකාරකම් තිබෙනවා. හැබැයි වැරද්ද කරලා වඩාත් ප්‍රශස්ත වන්නේ වඩාත් පූජනීය වන්නේ ආපස්සට අඩියක් අරගෙන වරද හඳුනාගෙන එය නිවැරදි කරමින් ඉදිරියට යෑම. ඒ වගේ මම ඔබතුමාට කියන්න කැමතියි විශේෂයෙන්ම රඹකැන්නෝ වනාන්තරයේ අති විශාල ඉඩම් ප්‍රමාණයක් පෞද්ගලික සමාගම් වලට බෙදා දෙන ක්‍රියාදාමයක් අත ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම ඒ ප්‍රදේශයේ ජනතාවගේ ජනතා හඬටත් සවන් නොදී ජනතාවගේ භූමි භාගය, වනසතුන්ගේ භූමි භාගය, මේ වගේ විවිධ දේශීය විදේශීය බහුජාතික සමාගම් වලට ලබා දීම ගැන ඇත්ත වශයෙන්ම ඔබතුමාගේ පිළිතුර ඔබතුමා සඳහන් කරන්න ගරු ඇමතුමා, මම කාටවත් මේ පුද්ගලිකව කියනෝ නෙමෙයි, මම මේ අදහස් ඉදිරිපත් කරන්නේ. ඔබතුමාලා හිතනවා නම් මේ රඹකැන්නෝ වනාන්තර ලබා දීම සුදුසුයි කියලා, ඒක ඔබතුමාලා නෑ
ඔබතුමාගේ
කාර්යාලය තුල උත්තර දෙන්න.
ඉතාමත්
කැමැති.
ඔව් ගරු භක්ෂනායතුමා, ඇත්තටම ඔය වගේ සිද්ධියක් වෙලා තිබුණා. ඒක මහවැලි ඉඩම්, මහවැලි අමාත්‍යාංශයට තියෙන ඉඩම්. නමුත් ඒක දැන් නතර කරලා තියෙනවා. මේ කැලේ දෝෂණ කරලා නෑ, අර හිස් භූමිය දෝෂණ කරලා තිබුණා. මම එතනට ගිහලා ඒක නතර කරන්න කියලා කිව්වා. දැන් ඒක කරන්නේ නෑ, නතර කරලා
තියෙනවා.
දැන් ආරම්භ කරලා තියෙනවා කොම්පැනි කාර්යය.
ගරු ඇමතිතුමනි, ඔබතුමා එසේ කීවත් මා සතුව ඒ ඡායාරූපවල ඡායාපිටපත් තියෙනවා. මම ඒව හැන්සත් ගත කරනවා, සභාගත කරනවා. නැහැ ඔබතුමා, ඔබතුමා පොඩ්ඩක් කාරුණික මගේ අදහස් වලට සවන් දෙන්නකෝ. හරි ඔබතුමා, හරි මම මගේ අදහස ඉදිරිපත් කරන්නේ. ගරු ඇමතිතුමා, කාටවත් මේ චෝදනා කරනව නෙවෙයිනේ. ඉතින් මම ඔබතුමාට කියන්න කැමතියි මේ අවස්ථාවේ මෙන්න මේ වචන. මිනිසාට මෙන්ම අනෙක් සත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවකු ලෙස රජයේ ක්‍රියා කළ යුතු බවය. මේක තමයි ඉදිරි දැක්මේ සඳහන් වෙලා තිබෙන්නේ. වර්තමානයේ සිදුවෙන බොහෝ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතියට සිදුවන විනාශය අතිවිශාලයි. එම නිසා අනාගත පරපුරට සුරක්ෂිත පරිසර පද්ධතියක් තුළ ජීවත් වීමට ඇති අයිති ආරක්ෂා කිරීමේ වගකීම අපහට පැවරී තිබේ. මේක තමයි ඉදිරි දැක්මේ තිබෙන්නේ. ශ්‍රී ලංකාවේ භූමිය භාවිතා කළ යුතු යුත්තේ ජනතාවගේ යහපැවැත්ම සඳහාය. මිනිසාට මෙන්ම අනෙක් සත්වයින්ට භූමියට ඇති අයිතිය සුරක්ෂිත කරන භාරකරුවෙකු ලෙස රජයේ ක්‍රියා කළ යුතුය. එලෙසටම තමන් වෙනුවෙන් හනක් නැගිය නොහැකි කොට්ටාස, එනම් සත්වීන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමි ආරක්ෂා කරන භාරකාරීන් ලෙස රජයේ කටයුතු කළ යුතුය. වන ආවරණය 30% දක්වා වර්ධනය කළ යුතුය. මේවා තමයි ඉදිරි දැක්මේ සඳහන් වුණු පොරොන්දු ටික. ඇත්ත වශයෙන්ම විපක්ෂයේ අපිත් උදව් කරන්න මේ ඉදිරි දැක්ම පරිසරය වෙනුවෙන්, වනජීවීන් වෙනුවෙන්, වෘක්ෂලතා වෙනුවෙන්, වනසම්පත වෙනුවෙන් මේ ඉදිරිපත් කරපු යෝජනා ටික ක්‍රියාත්මක කරන්නට අපිත් සහයෝගය අපි ලබා දෙන්න. හැබැයි එක දෙයක් මම කියන්න කැමති ගරු ඇමතිතුමනි, කරුණා කරලා අර ඉදිරි දැක්ම ප්‍රතිපත්ති මාලාවේ තිබුණු වචන ටික, අදහස් ටික අමතක කරන්නට එපා. මහා ජනවර්මක් ඔබතුමන් ලැබිලා තිබෙනවා මේ ප්‍රතිපත්ති පරිවර්තනය කරන්න ක්‍රියාවන් වලට. ඒ වගේම මම විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන මේ වන විට යාල ජාතික වනෝද්‍යානයේ අපේ මනෝජ් විද්‍යාරත්න මැතිතුමා, අජිත් ප්‍රසන්ත කුමාර මැතිතුමා උද්‍යාන භාරකරු සහ නියෝජ්‍ය උද්‍යාන භාරකරු ඇතුළු ඒ නිලධාරීන් යම් යම් සීමා බන්ධනයන් තුළ ඉතාමත්ම අනගිභවනීය සේවාවක් ඒ ජාතික වනෝද්‍යානය ආරක්ෂා කරන්නට කටයුතු කරන. එහි ප්‍රසාදය තමුන්නාන්සේලාට හිමි වෙනවා. විශේෂයෙන් ඔබතුමන්ලටත්, ඒ වගේම වනජීවි අධ්‍යක්ෂකතුමා ප්‍රමුඛ වනජීවි දෙපාර්තමේන්තුවටත් ඒ අයගේ ක්‍රියාදාමය පිළිබඳව ප්‍රශංසා කරමින් මම කියන්න කැමතියි, තවමත් පානීය ජලය ඒ නිලධාරී කණ්ඩායම වලට ලැබිලා නැහැ. ඒ වගේම වැව් රසක් මාර්ග රසක් ප්‍රතිසංස්කරණය කරන්න තිබෙනවා. ඒ කිරීමේදී පස් පාවිච්චි කිරීම පිළිබඳව යම් විශේෂ අවධානයක් ඔබතුමන්ලා යොමු කරන්න, අලුත් ක්‍රමවේදයකට ඉදිරියට යන්න. ඒ වගේම අපි මතක් කරන්න කැමති ඔණ්ඩච්චි බල ප්‍රදේශයේ අලුත් උද්‍යානයක් අපි ආරම්භ කරා, මාර්ග පද්ධතිය සකස් කරා. අපි ගරු ඇමතිතුමන්ලාට යෝජනා කරනවා ඒකින් ඔබට ගෙනහිල්ලා අලුත් වනෝද්‍යානයක් බවට මේ වනෝද්‍යානය පත් කරන්නට අපි මූලික කටයුතු කරා. දැන් ඔබතුමන්ලාගේ වාරය ඇවිල්ලා තිබෙන්නේ ඒ සංවර්ධනය කරලා ඉදිරියට ගෙන යන්න. ඒ වගේම මේ වනෝද්‍යානවල ගොඩනැගිලි සම්පත් ගණනාවක් අපේ කාලේ ආරම්භ කරා. සමහරක් අවසන් කරන්න බැරි වුණා. ඒ වැඩ කටයුතු අවසන් කරන්නට ඔබතුමන්ලා කටයුතු කරන. ඒ වගේම විල්පත්තු ජාතික වනෝද්‍යානෙත් අපේ චමත් ලක්ෂ්මන් පෙරේරා කියන උද්‍යාන භාරකාරතුමා ප්‍රමුඛ ඒ නිලධාරීන් කණ්ඩායම, ඒ වගේම ජර්මානු ආධාර වැඩසටහනක් තුළින් ලොකු වැඩ කොටසක් ඒ විල්පත්තු ජාතික වනෝද්‍යානයත් ශක්තිමත් කරන්නට කටයුතු කරනවා. ඒ පිළිබඳවත් අපේ ඇමතිතුමා අමිතතුමන්ලා ප්‍රමුඛ, අපේ නිලධාරීතුමන්ලා ප්‍රමුඛ, අධ්‍යක්ෂක ජනරාල්තුමා ප්‍රමුඛ, උද්‍යාන භාරකාරතුමා ප්‍රමුඛ සිවුරු අංශයන් වලට අපේ ස්තුතිය සහ ප්‍රණාමය මේ අවස්ථාවේ පුද කරන. ඒ වගේම ගරු අමාත්‍යතුමනි, ජන සමාජයේ සිටින සිවිල් සංවිධාන, ඒ වගේම වනසතුන් පිළිබඳව ලොකු ඇල්මක් දක්වන ඡායාරූප ශිල්පීන්, වනසත්වලෝලීන්, පරිසරවේදීන්, ඒ අයගේ සහයෝගය අරගෙන අපිට පුළුවන්කම තිබෙන්නට ඕන තවදුරටත් මේ අපේ රටේ පරිසරයේ වෘක්ෂලතා වනසතුන් ආරක්ෂා කිරීමේ වැඩසටහන විධිමත්ව ක්‍රියාත්මක කරා. විශේෂයෙන්ම අපි දැකලා තිබෙනවා යම් යම් සංවිධාන ස්වේච්ඡාවෙන් ලොකු වැඩ කොටසක් ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ ක්‍රියාත්මක කරන වැඩ කොටස් වලට ඔබතුමන්ලාගේ සහයෝගය ශක්තිය ලබා දීලා ඒ වැඩ කටයුතු ඉදිරියට ගෙන යන්නට කටයුතු කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මම ඉදිරිපත් කරන්න කැමති අර පහුගිය ජනාධිපතිවරණයේදී විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරා පාරිසරික ප්‍රඥප්තියක්. මම මේකේ පිටපත් ඔබතුමන්ලාට ලබා දෙන්නම්. මේ පාරිසරික ප්‍රඥප්තිය මම අපේක්ෂකෙක් හැටියට ඉදිරිපත් කරේ. මම යෝජනා කරනවා ඔබතුමන්ලාට මේ ප්‍රඥප්තිය හොඳින් කියවලා බලලා එහි තිබෙන වැදගත් ප්‍රගතිශීලී යෝජනා ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න. විශේෂයෙන්ම මම යෝජනා කරා ප්‍රොජෙක්ට් ලෙපඩ් කියලා වැඩසටහනක්, ඒ වගේම ප්‍රොජෙක්ට් එලිෆන්ට් කියලා වැඩසටහනක්, ඒ වගේම ප්‍රොජෙක්ට් බ්ලූ කියලා වැඩසටහනක්. ඒ කියන්නේ තල්මසුන් සංරක්ෂණය කරන වැඩසටහනක්. එතන මේ වැඩසටහන් තුනින් අපි ආරම්භ කරාම අපිට පුළුවන්කම ලැබෙනවා අපේ වන සම්පත උපයෝගී කරගෙන ප්‍රජා සහභාගීත්ව වනජීවී සංරක්ෂණ රටාවකට ප්‍රවේශ වෙන්න. අපි හැමෝම අවබෝධ කරගෙන තිබෙන්නේ පරිසරය ආරක්ෂා කරන්නට නම්, වනජීවීන් වන සම්පත ආරක්ෂා කරන්නට නම් එය ප්‍රජා නායකත්වෙන් ප්‍රජා සහභාගීත්වෙන් විශේෂයෙන්ම ප්‍රේරකලාපීය ප්‍රජාවට ආර්ථික ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නට ඕන. ඒ නිසා අලි මිනිස් ගැටුම ගැන කතා කරත්, වෙනත් වනජීවීන් සම්බන්ධ ප්‍රශ්න ගැන කතා කරත්, ඉඩම් ප්‍රශ්න ගැන කතා කරත්, අපි හැමෝම People Oriented Conservation Program එකකට, ජනතාව පෙරටු කරගත් ජනතා කේන්ද්‍රීය පරිසර සංරක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම යෝග්‍යයි කියන එක මේ අවස්ථාවේ මම ප්‍රකාශ කරන්න කැමතියි. අවසාන වශයෙන් මගේ කතාව අවසන් කරන්න කැමති මිහිඳු මහරහතන් වහන්සේ විසින් දෙවන පෑතිස් රජුට මිහින්තලා පර්වතය අසල කරපු දේශනාව. මහරජ, ඔබට මෙන්ම ගුවනේ සැරිසරන පක්ෂීන්ටද වනසතුන්ටද මේ රටේ ඕනෑම තැනක ජීවත් වීමේ හා ඔබම ඔබ යෑමේ සම අයිතියක් ඇත. පොළොව රටවැසියා සහ අනෙකුත් සතුන්ටද අයිති වන අතර ඔබ එහි කාරුණික භාරකරු පමණි. Your Majesty, the birds that glide the skies and animals that roam the forest have an equal right to live and move anywhere in this country as you have. The land belongs to the people and all other living beings. You are only its trustee. Bhumi Stuti.
Bhumi Stuti.